എന്നെ ഇപ്പം ദീപതി മാറി മാറി. അപ്പൊ തുരുതു കേരളത്തിൽ എന്നെ സംസാരിയാണ് വിധിയത്. ലോകോത്തര മാർഗേ തീയന്നെ ബുദ്ധുധാമൊക്കെ വിത്രായി, ബുദ്ധുധാമ തീയണ കാലൊക്കെ വിത്രായി. അപ്പിട്ടമ്മ ഈ സംസാരിയാണ് ഗമനി ലോകോത്തര മാർഗ്ഗ കഹണ്ണ ലഭ്യ. ബുദ്ധുധാമക് തീയണ കാലി ബഹോമ അടുകാലയ കപേ സംസാരി ദിഗത്തേക്ക പറയുന്നത്. ഇപ്പതി ഇപ്പതി മേരി മേരി എന്ന സംസാരത്തേക്ക് ബലനക്കോട്ട് ബഹുമ സുലു കാലക്കതി തമായി മേ ബുദ്ധുധാമ കഹണ്ണ ലഭ്യന്നെ. ഇതോട്ട് ഏ വിധിയട്ട് ഹിതന്ന തീയന പുരുദ്ധ ബഹുമാടി അപ്പിട്ട വെടിപുര തീയന്നേ സസരേ യന വിധിഹെ പുരുദു. ഓ മനുഷ്യാത്മേ ലബന്ന തമാറുയി, മനുഷ്യാത്മേ ലഭുവത് ബുദ്ധുധാമക് ലഭ്യന്നേ അഹന്ന ലഭ്യന്നേ ബഹുമ കലാതുരക്കും. ഇതോട്ടെ ഈ കലാതുരക്കും അഹന്ന ലഭുന ദഹമക് തമായി മേ ലോകോത്തര മാർഗേ കീന ഏക്കാനെ ലോകെങ് ഗലവിന മേ സസരേ യന ഗമനെങ് ഗലവിന്ന തീന മാർഗേ തമായി ലോകോത്തര മാർഗേ കീന. ഇതോട്ടെ ഏക്കാറ് സാമാന്യൻ ലോകെ ദക്കിന വിധിയട്ട വടാ വേന സത്തി എഹിന്ദ അപ്പട്ട ഓക അഹന കൊട്ട ടികാ കമുതു. അപ്പേ പുരുദ്ധെങ് അണുവനെ അപ്പി ബളന്ന ഹദൻ ഈട്ട വടാ വേനസ് സസരെങ് ഇക്മവായന ഗലവിന മാർഗേ ലോകോത്തര ദക്മ കിയനേക സസരേ യന ദക്മട്ട വടാ ടികാക് വേനസ്. ഏ വേനസ്കമായി തീയന്നെ ദക്കിന്ന ബെറികമ നെവേ അപ്പട്ട ഏ വിധിയട്ട ബളല പുരുദു നെതികം നേദ്. അനിത് ഹദാഗത്തു പുരുദു കടാ ഗണ്ണ വേന ഏക്കാനെ അപ്പേ തീയനാണ യം കിസി വെരദി ദക്മക് ഏവ അയിം കര ഗണ്ണ വേന ഏകട തമായി മേ ദഹമ ഉദൗ കര ഗണ്ണ. ഇതോടെ മേ ബുദ്ധരാജാനൻ വഹൻസി പെന്നല ദിനോ മേ ലോകയ ഹദാഗിന തീയന്നെ അപ്പി നത്താം മേ ലോകയ തീയന വിശ്വാസ എതി വെന്നെ അപ്പേ ആയതന ഹയ എക്ക ആയതന ഹയം പെന്നന ദൈവൽ തമായി അപ്പി ലോകേ കീല ഇതന്നേ വിശ്വാസ കരന്നേ ദനഗിന ഇന്നി. മൊനാദ ആയതന ഹയ കിയന്നേ അസ ഖന നാസയ ദിവ ശരീരയ മനസ് ഒയ ഹയ. അപ്പി ജീവത് വേണോ കിയന്നേ ഒയ ഹയ പാവിച്ച് കരണം. എഹിം ദക്കിനവാ കണിൻ അഹനവാ നാസേം ഗന്ധ സുഗന്ധ ബലനവാ ദിവേം രസ ബലനവാ. ഓ ദൈ ജീവത് വേണവാ കിയന്നേ ഏവ പാവിച്ച് കരണേക്കണം ഏവ നെതി ഉണത് മക്കത് മെരണ. එතකොට නඩත්තු කරන්න වෙනවා නේද? ඇහැ කන නාසය දිව ශරීරය ඔය ටික වැඩ කරන්නේ නැත්නම් මැරෙනවනේ. ඔය ටික වැඩ කරන්නේ නැත්නම් අපි කියන්නේ ඉතින් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒ ටික වැඩ කරන්නේ නැති වෙලාවල් තියනවාද? කොයි වෙලාවෙද වැඩ කරන්නේ? මැරුණාට පස්සේ අපි දන්නේ නැහැ නේ. දැන් ජීවත්ව ඉද්දි මේ කාලය තුල නින්දට ගියා. තද නින්දකදී වැඩ කරනවද ඔව? ඇහැට පේනවද රූප තද නින්දකදී? නැහැ. කනට ශබ්ද ඇහෙනවද? නැහැ. ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. රස දැනෙන්නේ නැහැ. කයට ස්පර්ශ දැනෙන්නේ නැහැ. තද නින්දෙදි මනසත් වැඩ කරන්නේ නැහැ. එක එක ඒවා මතක් කර කර හිත හිතා ඉන්නේ නැන්නේ නේ. තද නින්දෙදි හීන පෙන්නේ නැහැ. හීන පෙන්නේ අර බාගෙට අඩ නින්දෙදි තමයි හීන වෙන්නේ. තද නින්දෙදි හීන වෙන්නේත් නැහැ. එතකොට තද නින්ද ඉන්නවනම් හොඳයි. එතකොට තමයි හොඳ විවේකයක් තියෙන්නේ නේද? ඈ තද නින්දෙදි ආයතන 6න්ම අරමුණු ගන්නේ නැහැ. හරි. ඇහ කන නාසය දිව ශරීරය නම් ඒවයින් අරමුණු ගන්න නැහැ නින්ද ගියාම නේද? වැඩ කළොත් වැඩ කරන්න තියෙන්නේ මනස විතරයි. එතකොට හීන පේන මට්ටමේදී මනස පොඩ්ඩක් වැඩ කරනවා. හොඳටම නින්ද ගියාම එහෙමත් නැහැ. නේද? මොනවා වුණාද කියලා දන්නේ නැහැ නේද? තද නින්දක ඉඳලා ඇහැරෙනකොට ඒ ගානක් ගිහින් කියලා වෙලාව බැලුවම දන්නවා. නිදාගෙන ඉඳි දන්නවද මෙච්චර වෙලා යනවයි කියලා? නැහැ. ඈ එතකොට මේ හැබැයි අපි ඇහැරෙනකොට ආයේ පටන් ගන්නවා වැඩටි. ආයතන හැමම වැඩ පටන් ගන්නවා. ඒක තමයි නැගිටිනවා කියන්නේ. ඊට පස්සේ ආයි ට්‍රෑ නින්දට යනකම්ම, තද නින්දට යනකම්ම මේ හය දෙනාම වැඩ. නේද? කිසි විවේකයක් නැතුව වැඩ. ඈ? ඒ වැඩ කරනවා කියන්නේ මොනවද හදන්නේ? ඈ කෙලස් තියනවා ඒක හරි. දැන් මොනවද මේ හය දෙනා කරන්නේ? මොනවද හය දෙනාට මොනවද කරන්න පුළුවන්? ඇහැට මොනවද කරන්න පුළුවන්? රූප ආරම්භ වෙනවා නේද? ඇහෙන් දකින්නවා කියන්නේ එක එක ඒවා දකින්න දේවල් ගැන දැනගන්න. දැනගන්නවා කියන්නේ හැදෙනවා. ඇහැ නිසා හිත හැදෙනවා. ඇහැ උදව් කරගෙන හිත සකස් කරනවා. කණෙන් මොනවද අරන් දෙන්නේ? ශබ්ද. නේද? ශබ්ද ගැන සද්ද සංඥා ටික තමයි කණෙන් අරන් දෙන්නේ. ඒකට ඒ සම්බන්ධව දැනගන්නවා කියන්නේ හිත හදනවා. හරි. ඊළඟට නාසයෙන් ගන්ධ සුවඳ අරන් දෙනවා. ඒවයි සංඥා. එතකොට ඒව දැනගන්නවා කියන්නේ ඒව සම්බන්ධව සිත් හැදෙනවා. ඊළාට ස්පර්ශ වලින් කයෙන් එක එක ස්පර්ශ වීම. වටපිටාව ගැන අරන් දෙනවා එක එක ස්පර්ශ සංඥා. දැන් රස්නේද කියන එක කොහෙන්ද අරන් දෙන්නේ? සමෙන් දැනෙන්නේ නේද? සීතල කියන එක ඒ කය නිසා දැනෙන නේද? ඒකට ඒව අරන් දෙන ආයතනයක් තමයි මේ කය කියන්නේ. කයට ගැටෙන ස්වභාවය ගැන. ඒ රස්නේ සීතල ගතිය වෙන්න පුළුවන්. මේ තද වෙන ගතිය, කටුක ගතිය, දැන් කට්ටක් කැනෙනකොට එහෙම දැනෙන ගතිය. කොහෙන්ද අරන් දෙන්නේ? සමෙන් නේද? කය. කාය ස්පර්ශයෙන් දැනෙන ගතිය. පිච්චෙනකොට දැනගන්නේ ඒ කය නිසා නේද? කයෙන් අරන් දෙන සංඥා ඊට පස්සේ හිතෙන් ඒ ගැන හිතලා දැනගන්න. එතකොට ඔය ඇහැ කන නාසය දිව ශරීරය කියන පහ. ඉන්ද්‍රිය පහක් නැත්නම් ආයතන පහක්. ඔය ආයතන පහෙන් පස් දෙනා එක එක දේවල් අරන් දෙනවා. ඇහෙන් නම් රූප ගැන සංඥා ටික අරන් දෙනවා. කනෙන් නම් ශබ්ද ගැන සංඥා ටික අරන් දෙනවා. නේද? නාසයෙන් නම් ගඳ සුවඳ ගැන සංඥා අරන් දෙනවා. දිවෙන් නම් රස ගැන සංඥා අරන් දෙනවා. කයෙන් ස්පර්ශ සංඥා අරන් දෙනවා. ඔහොම ඉන්න ගමන් හිතෙනුත් හිත හිතා ඉන්න පුළුවන් නේද? අර පස් දෙනාම නැති වුණත් හිතට පුළුවන් එක දේවල් මතක් කර කර හිත හිතායි. එතකොට මනසෙනුත් තරම් දෙනවා එක එක දේවල් මතක් කරලා දෙනවා. දැන් බලන්න ඔන්න හිත හිත හදන්න උදව් කරන 6 දෙනෙක් ඉන්නවා. මේ 6 දෙනා තමයි හිත හදන්න උදව් කරන්නේ නේද? ඈ නැති කරන්න නම් ඉතින් ඒ 6 දෙනා ඒ 6 දෙනා හින්දරන් හිත හදන්නේ. එතකොට අපි බලන්න ඕන ඔය එක එක්කෙනා කියන දේවල් ගැන හදන හිත කොහොමද හැදෙන්නේ කියලා. හරි. ඒක නැති කරන්න කලින් බලන්න ඕන ඇයි නැති කරන්න ඕන. ඔය 6 දෙනා හිටියොත් මොකද්ද තියෙන වැරද්ද? එහෙම ප්‍රශ්නයක් තියනවාද? නෑ හැකනනාසේ ඔය තියාගන්නද කැමති අයින් කරන්නද? ඒක තමයි මං ඇහුවේ කැමති මොකටද? ඔය තියනවටද කැමති නැතුව ඉන්නද? එතකොට කැමති මොකටද? ඒවා තියාගන්න නේද? දැන් ඇහැ පේන්නේ නැති වෙනකොට කැමති මොකද්ද? ආ ඕක නැති වෙන එක හොඳයි කියලා නිකන් ඉන්නවද? නැත්තම් දුවරාද දොස්තරලා හොයාගෙන. තියනවනම් නේද හොඳ? කන ඇසීම අඩු වෙනකොට කොහොම හරි තව ටිකක් අහන්න තමයි කැමති නේද? දැන් ආයතන තියාගන්නද කැමති අතාරින්නද කැමති? අතාරින්න කැමති නෑ නේද? මැරෙනකන් තියෙන්න ඕන. මැරුණාට පස්සේ අතාරින්න. ඒක තමයි. ජීවත් වෙනකන් ඒ ටික ඕන. මැරුණායින් පස්සේ ඉතින් කැමති වුණත් නැති වුණත් ඉතින් අතෑරෙනවා. එතකන් මොකද කරන්න ඕන? තවත ආරක්ෂා කරගන්න ඕන. ඇහැ වගේ පරිස්සම් කරගන්න කිය. ඇහැ බොහොම පරිස්සම් කරගන්න. නේද? ඇහැ කන නාසය දිව ශරීරය. ඔය පහ අපිට හරි වැදගත්. ඇයි? පවතිනවා ජීවත් වෙනවා කියන්නේ ඕක තමයි. නැත්තම් ඉතින් අර තද නින්දේ ඉන්නේ. අපි පහ වැඩ නැත්තම්. නිදාගෙන ඉන්නද කැමති ඇහැරලා ඉන්නද? එකටම කැමතියි. දවසම නිදා ගන්න කැමතියි. බැ. පුළුවන් වුණා නම්. ඒත් කැමති නැහැ. ඒ නිදාගත්තොත් දන්නේ නැහැ වටේ වෙන දේවල් මොනවද කියලා දන්නේ නැහැ. නේද? අනිත් අය මොනව කරයිද කියලා දන්නේ නැහැ. ගේ උස්සන් ගියත් දන්නේ නැහැ. වට පිටාවේ මොනව වෙනවද කියලා දන්නේ නැහැ. නින්ද ගියාම දන්නේ නැහැ. එහෙම ඉන්නත් කැමති නැහැ නේද? ජීවත් වෙනවා නම් මේ ආයතන හැම හොඳට වට පිටාව ගැන විමසිල්ලෙන් ඉන්න. අර ගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ මොකද කරන්නේ? අරව මේ වටික හොයන්න ඔය 6 දෙනා ඕන. ඒද වට පිටාව ගැන හොයන්න නේද ওই ටික තියෙන්නේ? වෙන මොකටද තියෙන්නේ? ඈ? නෑ මං අත්තරින්න කිව්වේ නෑ. දැන් අපේ කැමැත්ත මොකටද තියෙන්නේ කියලා ඉස්සෙල්ලා හොයාගන්න ඕන. සංසාරේ ගමන් කරන්නේ ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දැන් ඔය හය දෙනා තමයි අපි සංසාරේ එක්ක යන්නේ. ළඟින්ම ඉන්න යාළුවෝ හය දෙනා. ඒගොල්ල තමයි අපිට වටපිටාවේ උපදූප ටික දෙන්නේ. නේද? නිදාගෙන ඉන්නකොට දන්නේ නැහනේ මොනවද වෙන්නේ කියලා. වටපිටාවේ විස්තර ටික කියන්නේ කවුද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔය හය දෙනා. නේද? ඔය හය දෙනා කිව්වේ නැත්නම් දන්නවද එළිය වෙන්නේ මොනවද කියලා? නැහැ. ලෝකේ ගැන මුකුත් දන්නේ නැහැ. ඒතර ලෝකේ ගැන දැනගන්නේ මේ හය දෙනාගේ. අපි මුලින්ම විස්තර අහන්නේ ඔය හය දෙනාගේ. නේද? එකයි මං කී ළඟින්ම ඉන්න යාළුවෝ හය දෙනා. කවුද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔය හය දෙනා නැත්තම් අපිට සැපයිද දුකයිද? ඇහැපෙන්නේ නැති වෙනකොට සැපයිද දුකයිද? දුකයි. කන ඇහෙන්නේ නැති වෙනකොට සැපයිද දුකයිද? දුකයි. ගඳ සුවඳ දැනෙන්නේ නැති වෙනකොට? මේක දන්නේ නැහනේ. රස දැනෙන්නේ නැති වුණොත්? දුකයි. රස දැනෙනකොටද දුක දැනෙන්නේ නැති වෙනකොටද? කෑම එකක් තියෙනවා දැන් කනකොට ලුණු වැඩි. ලුණු වැඩි කියලා දැනගත්තේ රස දැනෙන හින්දාද නැති හින්දාද? දැනෙන හින්දා. ඒක සැපයිද දුකයිද? ඈ? කන්න බෑ. රස දැනෙන්නේ නැත්නම් එහෙම කන්න පුළුවන්ද? ඒත් බෑ. දැන් රස දැනුණත් කන්න බෑ ලුණු වැඩි. ලුණු රස දැනෙන්නේ නැති කෙනෙකුට කන්න බෑයිද උග? පුළුවන් නේද? කාටවත් බනින්නේ නැහැ. තරහ එනවා ලුණු වැඩි කියලා තරහ එනවා. ඒක තමයි. ඒ කන්න බෑ නේද? රස දැනෙන්නේ නැත්තම් ලෙඩු කනවා. ඉතින් ඒක කැමැත්තෙන්ද කන්නේ? කරන්න දෙයක් නැති කමට කනවා නේද? නෑ. එතකොට රස දැනෙන හින්දාද තරහ ගියේ නොදැනෙන හින්දාද? ලුණු වැඩි කියලා දැනගත්තා. දැනෙන හින්දානේ. සමහර කාලේ එනවා සමහර වෙලාවට සමහර අසනීප එනවා. ලුණු රහ නැති වුණත් ලුණු වැඩි වගේ දැනෙනවා නේද? සමහර වෙලාවට බැනුම් අහලා ඇති නේද ලුණු වැඩි කියලා. ලුණු වැඩිත් නැහැ. එහෙමත් වෙනව නේද? දැන් පැණි රසත් එනවා. පැණි රස වැඩි වෙනවට නම් කැමති. ඉතින් දැන් අර කන්න හොඳ නැති හින්දා තමයි දැන් අකමැති. නැත්තම් ඉතින් කන ඈ නේද? කවුරු හරි කියලා තියෙනවා ඔයා කන්න හොඳ නැහැ කියලා, අසනීප වෙනවා නේද? ඒ හින්දා නේද අකමැති? නැත්තම් අකමැතිද? නැත්තම් හරි කැමති ඈ. ඒ ලෙඩ වෙනවා කියලා දන්න හින්දානේ. දන්න නැත්තම් බොහොම ආසාවෙන් කයි. නැති ආසාව තියන කන්න බෑ ලෙඩ වෙන හින්දා. දැන් ඒක තමයි වෙලා තියෙන්නේ. ඈ ඈ ඔය සේරම හිතන හින්දා. දැන් හොයන්න ඕනේ දුක ඇති වෙන්නේ මොකක් හින්දාද? අපි කෑම ගැන ගමු. කෑම හින්දා ඔව් මොනවා හරි කන්න ආසාව තියෙන එක නැත්තම් නොලැබෙනකොට දුකයි නේද? අපි ඈ ඔව් හිත හදා ගන්න පුළුවන් වෙන්නේ ආසාව අඩු නම් නේද? ආසාව වැඩි නම් තමයි අනේ මට මේව නැහැ කියලා ටිකක් හිතට හරි නැහැ. හන් ලුණු වැඩි වෙලා තිබුණත් එහෙම සැපයිද දුකයිද? අද දවල්ට කන්න ගියාම කෑමට ලුණු වැඩි. විඳවනවා. තරහ ගන්න නැත්තම් හොඳයි. ඒ වුණාට හිතට නිකන් එන්නේ නැද්ද? දැන් සාමාන්‍ය ජීවිතේ මොකද වෙන්නේ? කේන්තිය. නේද? මේ බඩගිනි වෙලා කන්න යනවා, කන්න ගියාම කන්න බෑ, ලුණු වැඩි. ඒක කේන්තියක් නැද්ද? හිත හදා ගන්න ඕන. ඉතින් කේන්ති යන හින්දා නැත්තම් හදන්නේ මොකටද? හිත වෙනස් වෙන හින්දානේ හිත හදන්න ඕන. එයා හිත හදන්නේ මොකටද? දැන් නිකන් ඉන්නකොට හිත හදනවද? ප්‍රශ්නයක් ඇති වුණාම නේද හිත හදන්න ඕන? ඇයි හදන්න ඕන? ප්‍රශ්නේ හදන්න ඕන කැඩිලා නම්. නැත්තම් හදන්න දෙයක් තියෙනවද? අලුණු වැඩි නම් එතකොට තමයි හිත හදන්න තියෙන්නේ. ලුණු වැඩි නැත්තම් හිත හදන්න තියෙනවද? ඈ?
හේතුඵල.
අද හිත හදාගන්නේ මොකටද? ප්‍රශ්නයක් තියෙන හින්දා නේද හිත හදාගන්න වෙන්නේ? නැත්තම් හිත හදා ගන්න ඕනද? ප්‍රශ්නයක් නැත්තම්. පේනව නේද? හිත හදා ගන්නවා කිව්වට හදාගන්නේ දුකක් තියෙන හින්දා තමයි. ඒ දුක හදා ගන්න ඕන කියලා හිතන්නේ ඒක. ඒ දුක වැඩි වෙන එක නවත්තන්න හරි. එහෙනම් එහෙම නැත්තම් ඒ දුකෙන් අයින් වෙන්න හරි තමයි හිත හදා ගන්න. නේද? හිත හදා ගන්න කියන්නේම හිතට දුකක් ආපු හින්දා. නේද? දැන් මරණයක් එහෙම වුණහම ගිහින් කියනවා හිත හදා ගන්න කියලා. දැන් නිකන් ඉන්න කෙනෙකුටත් කියනවාද ඔය හිත හදා ගන්න කියලා? ඈ? එහෙම කියන්නේ නැහැ නේද? දැන් කවුරු හරි එනකොට කියනවා හිත හදා ගන්න. එහෙම කියනවද? ආ මොකද්ද හිත හදා ගන්න තියෙන හේතුව මොකද්ද එතකොට? නෑ නෑ, අපි හිත හදා ගන්න කියන්නේ මොන වගේ වෙලාවල් වලද? ප්‍රශ්නය දුක තියෙනකොට නේද? එහෙම නැත්නම් හිත හදන්න ඕනද? ඕනේ නේද? දැන් ඔන්න හිත හදා ගන්න ඕන මොන වෙලාවල් වලද? ලොකු දුකක් ඇති වුණාම කියනවා හිත හදා ගන්න කියලා. තව කොයි වෙලාවටද හිත හදා ගන්න කියන්නේ? කරදරයක් වුණාම හිත හදා ගන්න කියනවා. තව බයක් ඇති වුණාම හිත හදා ගන්න කියනවා. තව තරහක්, හොඳටම තරහ අරන් ඉන්නවා. එතකොට මොකද ගිහින් කියන්නේ? අනේ ඕවා ගණන් ගන්න එපා, ඕවා හිත හදා ගන්න. හදා ගන්න කියනවා. දැන් බලන්න කොයි වෙලාවෙද හිත හදා ගන්න ඕන? හංග ඔන්න ඕකේ අනිත් පැත්ත හිතන්නකො. දුකක් නැහැ. ඈ? කරදරයක් නැහැ, බයක් නැහැ, තරහවක් නැහැ. එහෙම ඉන්න කෙනෙකුට ගිහින් කියනවාද ඔයා හිත හදා ගන්න කියලා? එතකොට දැන් බලන්න ඇයි හිත හදා ගන්න ඕන? දුකක් තියෙන වෙලාවක නේද? ප්‍රශ්නයක් හදාගත්තු වෙලාවක තමයි හිත හදාගන්න. ඈ? මේ ප්‍රශ්නේ ඇති කරගත්තේ නැත්නම් හිත හදන්න ඕන? ඕන්නේ නැහැ. දැන් බලන්න. අපිට සතුටු වෙන්න ඕන නම් හිත හදාගන්න වෙනවා. ඈ? ඇයි හිත හදාගන්න ඕන? හදන්න කලින් මොකද වෙලා තියෙන්නේ? හිත නරක් කරගෙන. නේද? හිත නරක් කරගත්තු හින්දා තමයි හිත හදන්නේ. ඉතින් බැයිද හිත නරක් කරගන්න නැතුව ඉන්නේ? පුළුවන් නම් හොඳයි. ඒකට තමයි මේ පෙන්වන්නේ මාර්ගය. ඈ? දහමක් පෙන්වන්නේ. දැන් හොයාගන්න ඕනේ ඇයි හිත නරක් වෙන්නේ කියලා. නරක් වුණොත් ඉතින් බොහොම අමාරුවෙන් හිත හදාගන්න ඕන නේද? හිත හදාගන්න දුක් විඳින්නත් වෙනවා නේද? කැමති නැහැ. හිත හදාගන්නවා කිව්වට කැමැත්තෙන් නෙමෙයිනේ හදාගන්නේ. අමාරුවෙන් හරි අනේ මොනවා කරන්නද ඉතින් කරන්න දෙයක් නැතිකමට හිත හදාගන්න. ඈ? නිවන් දකින්න ඕනේ. ඒක තමයි. ඉතින් නිවන කියන්නේ ඔය හිත දුකටපත් කරන එක නවත්තන ගතිය. හිත දුකටපත් කරන එක නවත්තන ගතිය. ආයි දුක උපදින්නේ නැහැ. ඒකට තමයි නිවීම කියන්නේ. තියෙන දුක් නැති කරනවා නෙවෙයි. තියෙන දුක් නැති කරන්න නම් හිත හදාගන්න වෙනවා. ඒක කියන්න වෙන්නේ හිත හදාගන්න. දුක උපදින්නේ නැති කරගත්තොත් දැන් දුකක් ඇති වුණොත් නේ හිත හදාගන්න වෙන්නේ. කරගන්න දෙයක් නැති කමට. දැන් අපිට බැයිද දුක ඇති කරන එකම නවත්තන්න? එහෙම පුළුවන්. ඒක තමයි බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. ඔව් නිවන් දකින්නම ඕන කිසිම දුකක් නැති වෙන්න. ඒ වුණාට ඊට කලින් පුළුවන් දුක ගොඩාක් අඩු කරගන්න. අපේ තියෙන මුලාව හින්දා ඇති කරගන්න දුක් අපිට ටිකෙන් ටික අඩු කරන්න පුළුවන්. මෝඩකම ටික ටික අඩු වෙනකොට දුක් විඳින එක අඩු වෙනවා. නේද? ඒ හින්දා තමයි ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ප්‍රඥාව දියුණු කරන්න. මොකටද ප්‍රඥාව දියුණු කරන්නේ? දුක අඩු කරගන්න. අපි ප්‍රඥාව දියුණු කරගන්න ඕන. අර වෙනදා ප්‍රඥාව අඩු කෙනා දුක් විඳිනවා වැඩි. ප්‍රඥාව දියුණු වෙන කෙනා දුක් විඳිනවා අඩුයි. දැන් සාමාන්‍ය පෘථග්ජන කෙනාට වඩා මාර්ගඵලයක් ලැබපු කෙනෙක් අපි හිතමු සෝවාන් වුණොත් කවුද දුක් විඳින්නේ වැඩිපුර? සෝවාන් එක්කෙනාද පෘථග්ජනෙක්? පෘථග්ජනෙක්. හරි. ඊළඟට සකෘදාගාමි වෙන කෙනා සෝවාන් කෙනා තරම් දුක් විඳින්නෙත් නැහැ. එයාට ඊටත් වඩා දුක ආදී. අනාගාමි වුණ කෙනා ඊටත් වඩා දුක් අඩුයි. අනාගාමි කියන්නේ මොන වගේ මට්ටමක්ද? ඇලීම් ගැටීම් පොඩ්ඩක්වත් නැහැ. ඇලීම් ගැටීම් දුරු කරලා සම්පූර්ණයෙන් කාමරාග පටිග කියන ඒවා සම්පූර්ණයෙන් අයින් වුණාම තමයි අනාගාමි කියන්නේ. එයාට ඒවයින් එන දුක නැහැ. ඇලීම හින්දා යම්කිසි දුකක් තිබුණාද ඒ දුක නැහැ. ගැටීම හින්දා දැන් තරහා හින්දා යම්කිසි දුකක් තිබුණාද ඒ දුක හටගන්නෙම නැහැ අනාගාමි කෙනාට. ඊට මෙහායට ඒක හටගන්න. සෝවාන් සකෘදාගාමි ඒ මට්ටමේදී ඇලීම් ගැටීම් තියනවා. තියනවා කියන්නේ අර පෘථග්ජන මට්ටමේම නෑ. ඊට වඩා අඩුයි. ඒ වුණාට සියුම් මට්ටමක තියෙනවා. සම්පූර්ණයෙන් නැති වෙන්නේ අනාගාමි වෙනකොට. එතකොට බලන්න අනාගාමි වෙනකොට ඒව නිසා ඇති වෙන දුක නේද අඩු වෙලා තියෙන්නේ. තරහා යන්නේම නැත්තම් ඔව් තරහ නිසා එන දුකෙන් මිදිලා ඒ දුකටපත් වෙන්න. දැන් තරහ යන කෙනා ඒ දුක විඳිනවා. එයාට තමයි අපිට කියන්න වෙන්නේ හිත හදාගන්න. ඇයි හිත හදාගන්න කියන්නේ? අපට පේනවා එයා දුක් විඳින. නේද? හිත හදාගත්තේ නැත්නම් සැපෙන්ද ඉන්නේ දුකෙන්ද? ඒ නිසා නේද හිත හදාගන්නවා කිව්වේ. එතකොට මොකටද හිත හදාගන්නේ? දුක් විඳින එක නතර කරගන්න, අඩු කරගන්න. මේ දුක් විඳින හින්දා තමයි හිත හදාගන්න. නේද? ඔව්, ඒක අපි දන්නේ නැහැ උනාට හිත. ඒක හිතන්නේ නැහැ. ඒක හිතන්න තරම් නුවණ දියුණු නැහැ. ඒකයි. ඒ දුකටපත් වෙන්නේ ඒකයි. දැන් ඔය ප්‍රඥාව දියුණු වෙලා නම් ඇලීම් ගැටීම් ඇති නොවන මට්ටමටම ප්‍රඥාව දියුණු වුණොත් එයාට හදාගන්න හිතක් තියෙයිද? එයාට ගිහින් කියන්න වෙයිද හිත හදාගන්න කියලා? නෑ. මේ තරහ යන්නේ නැති කෙනෙකුට අපිට කියන්න ඕනේ මේ නේද? දුකක් හට නොගන්න කෙනෙකුට හිත හදාගන්න කියන්න ඕනේ නේද? නේද? ඒක බලන්න මේ දුකටපත් වෙන හින්දා තමයි අපිට කියන්න වෙලා තියෙන්නේ හිත හදාගන්නවා. දැන් ඇයි හිත හදාගන්න ඕන උනේ? කෑමට ලුණු වැඩි. ඈ? නොහිතා ඉන්න බෑ. දැන් අපි හිතන්නනේ පුරුදු වෙලාද? පුරුද්දින්ද නොහිතා ඉන්න බෑ. පෙර පුරුදු බලව. ආයේ මතක් වෙන. හේ කාට හරි බණින්නමයි හිතෙන්. ඈ? තමන්ම යුවනම් ඉතින් කරන්න දෙයක් නැහැ. එතකොට තමන්ටමනේ බණින්නේ. වෙන කෙනෙක් කිව්වනම් බණින්න පුළුවන්, දවසෙම බණින්න පුළුවන්. දවසෙ නෙමෙයි, අවුරුද්දක් විතර මතක් තියගෙන මට ලුණු වැඩි කරලා දුන්නානේ ඉදා කී කියා ඉතින් බණින්න පුළුවන්. නේද? දැන් ලුණු වැඩි කියලා දැනගත්තේ කොහොමද? රස. දිවෙන් රස බලන. නේද? අන්න දැන් අපි අර හය දෙනා ළඟට යනවා. දැන් ළඟ ඉන්න. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. දැන් කොයි එක්කෙනාද කිව්වේ ලුණු රස ගැන? දිව. මං කිය යාළුවෝ හය දෙනෙක් ඉන්නවා කියලා අපිට ඕපදූප කියන්. කවුරු හරි කේලමක් කිව්වහම තමයි තරහ යන්නේ. නේද? ඒක ඇහුන් නැත්නම්, එයා දන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ. නේද? කවුරු හරි ඇවිල්ලා කේලමක් කිව්වොත් තමයි අපිට හේතු තියෙන්නේ දැන් තරහ ගන්න. මතක තියාගන්න, තරහ ගන්නවා කියන්නේ දුක් විඳින. මේකනේ කියන්නේ හිත හදාගන්න කියන්නේ. නේද? හිත හදා ගන්න වෙලා තියෙන්නේ දුක් විඳින හින්දා. ඔක තේරුම් ගන්න ඕනේ. නේද? දුක් විඳින්නේ නැත්නම් හිතේ හදන්න දෙයක් නැහැ. ඈ? දැන් ලුණු වැඩි කියලා කිව්වේ කවුද? දිව. බැරි වෙලාවත් අර සම හොඳට හෙම්බිරිස්සාව හැදිලා රස දැනෙන්නේ. ඈ? එතකොට තරහ ගනීද අර වගේ? දන්නේත් නෑ නේද? ඈ? දැන් බලන්න මෙයා කියපු එකෙන් තමයි දැන් දැනගත්තා. ඈ? ලුණු වැඩි කියලා, ලුණු වැඩි කියන්නේ අපි අකමැති දෙයක්. නේද? කැමැති දෙයක් නම් හඳ රසයි කියලා එහෙමත් කිය. නේද? රසයි කියලා කියන්නේ දිව නේද? දිවෙන් තමයි රස සංඥාව ගන්නෙ. නේද? එතකොට අකමැති රසද්ද කැමැති රසද්ද කියන ඒ සංඥාව දෙන්නේ දිවෙන්. දිවෙන් ගන්න දේ හිතෙන් දැනගන්නකොට තමයි ඒ කැමැති අකමැති ගතිය අපි තරහ ගන්නවද ඇලෙනවද කියන ගතිය දෙන්නේ. තව ටිකක් වැඩිපුර බෙදා ගන්නවද නැත්නම් අයින් කරනවද? නේද? දැන් බලන්න දිව. දැන් එක පැත්තකින් අපිට ආසාව ඇති වෙනවා, එක පැත්තකින් ගැටෙනවා, තරහ ඇති. නේද? කැමැති ස්වභාවයේ වැඩි වුණොත් ඇලෙනවා, අකමැති ස්වභාවයේ තිබුණොත් ගැටෙනවා. දැන් ওই දෙකෙන් අපි කැමැති කෝකටද? ඇලීමට. එකේන ආස්වාදයේ කියලා. හරි. අකමැති ගතිය තමයි ආදීනවය. හරි. ගැටෙන ගතිය. අකමැති ගතිය. දැන් බලන්න අපි ආස්වාදයට බොහෝම ඇලෙනවා. නේද? පොඩ්ඩක් ගැටෙන ගතිය තිබුණාට ඒක ප්‍රශ්නයක් නෑ. එක දවසක් ලුණු වැඩි වුණාට අනිත්තේ අනිත් දවස්වල හොඳට ආස්වාද විඳින්න පුළුවන් නේද? රසයි. ඈ? අපි දැන් දිව නිසා දුක් විඳින්න වුණා කියන එක අපිට මතක නෑ. ඇයි? දිව නිසා විඳින රස ටිකට අපි ඇලෙනවා. හොඳ ආස්වාදයක් තියෙනවා. ඈ? ඒ හින්දා අර මේකෙන් අකමැති රසක් දෙනවා කියන එක එච්චර අපිට ඒක ගාණක් නැහැ. නේද? ඒ හින්දා අපි දිවට ඇලුම් කරනවා. දිව තියනවා නම්ද කැමති නැත්නම්? තියෙන්න ඕනේ නේද? රස දැනෙන්නේ නැත්නම්ද කැමති දැනෙනවා නම්ද? දැනෙනවා නම් තමයි කැමති. හැබැයි අපි රස දැනෙන හින්දා නේද ලුණු වැඩි කියලා දැනගන්නේ. ඒක තරහ යන්න හේතුවක් වුණා නේ. දුකටපත් කරන්න හේතුවක් වුණා නේ. එතකොට හිතෙන්නේ නැද්ද රස දැනෙන්නේ නැතුව තිබුණා නම් හොඳයි
කියලා.
දැන් ආස්වාදයට අපිට අරක යට යනවා. රස දැනෙන්නේ නැහැ. දිව දිව ගෙවිලා. වයසට ඉතින් හොඳයි නේ. එහෙනම් කාටවත් බනින්න ඕනේ නැහැ රස නැහැ කියලා. එහෙම නැත්තම් හැමෝටම බනිනවා හැමදාම රස නැහැ කියලා. රස දැනෙන්නේ නැති හින්දා. රස නැතුව නෙමෙයි. කෑම හොඳ රසට තියෙනවා. රස දැනෙන්නේ. ඉතින් බණිනවා මේ කෑම කිසි රහක් නැහැ කියලා. කෑමේද වරද්ද තියෙන්නේ දිවේද? දිවේ. ආ ඉතින් බණින්නේ කෑම හදපු කෙනාට. දිවට නෙමෙයි බණින්නේ. ඈ? එහෙමත් වෙනවා. දැන් බලන්න ඔය ආයතන ගැන හොයන්න ඕන. ආ විමසන්න ඕන. දැන් අපි දැන් දුකකටපත් වෙනවා නම් ඇයිපත් උනේ? දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය දුකක් ඇති වෙනව නම් ඇති වෙන්නේ මේ හය දෙනා හින්දාමයි. කවුද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. හරි? ඔය හය දෙනා හින්දාමයි දුක සකස් වෙන්නේ. ඇයි? දැන් දුක කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මොනවද? ඉපදීම, ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඊළඟට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. එහෙම නැත්නම් අකමැති හය හා එක්වීම, අප්‍රියං හා එක්වීම, ප්‍රියංගෙන් වෙන්වීම, කැමැති දේ නොලැබීම. ඔවා දුකයි කියලා කියනවා නේද? ඊළඟට කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධේමයි දුක. දැන් කොයි වෙලාවේද පංච උපාදානස්කන්ධය හටගන්නේ? පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. ඕවට යම්කිසි උපාදානයක් තියෙනවා නම් අල්ලා ගැනීමක් බාර ගැනීමක් තියෙනවා නම් දුකයි. හරි? දැන් රූපයක් තිබුණ පළියටම දුක් වෙන්නේ නැහැ. රූපය අල්ලාගත්තොත්, උපාදාන කළොත් තමයි රූප උපාදානය දුකයි. හරි? උපාදානය කියන්නේ මම මගේ කියලා අල්ලා ගන්න ගැතියි. මම මගේ මගේ ආත්මය කියලා ගන්නවනේ නේද? එතකොට එහෙම දෙයකට අපිට ජාති දුක නම් එකපාරට පේන්නේ නැහැ නේද? මගේ කියලා අල්ලගන්න දෙයක් තව හටගත්තොත් අපි කැමති වගේ තියෙන්නේ නේද? එනයි ජාති දුක කියන්නේ. ඒක අපි පස්සේ කතා කරමුකෝ. ජරා ව්‍යාධි මරණ. දැන් මගේ කියලා අල්ලගත්තු දෙයක් ජරාවටපත් වෙනවනම් දුකයි නේද? දැන් හිතන්න මගේ කියලා අල්ලගෙන තියෙන්නේ කවුද? අපි පණ තියන අයත් අල්ලගෙන ඉන්නවා, පණ නැති ඒවත් අල්ලගෙන තියෙනවා මගේ කියලා නේ. මගේ කියන දේවල් ටික හිතන්න බලන්න. මගේ දරුවෝ ඉන්න පුළුවන්, මුණුපුරෝ ඉන්න පුළුවන්, තව තව නෑ දෑයෝ යාළුවෝ ඉන්න පුළුවන් නේද? තමන් කැමති අය. දැන් ඒගොල්ලෝ ඒගොල්ලන්ට මොනවා හරි ලෙඩක් හැදුනොත් සැපයිද දුකයි? දුකයි නේද? දහන්න හම්බ වෙනා ඔන්න ඩෙන්ගු හැදිලා. මගේ කියපු කෙනෙකුට අපි ඩෙන්ගු හැදිලා කියපු ගමන් හොයන්නේ කාටද? ඒ මොකටද හොයන්නේ? මගේද කියලා බලන්න. මට සම්බන්ධයක් මන් දන්න කෙනෙක්ද නේද? මේ වගේ සිද්ධියක් ඇහුණොත් අන්න කාටද ඩෙන්ගු හැදිලා කියනවා යන්තම් ඇහුණොත් මොකද කරන්නේ? ඉහිලා හොයනවා කාටද? මොකටද මේ හොයන්නේ? මගේ කියලා සම්බන්ධයක් තියනවාද බලන්න. අපේ කියන්නේත් ඒ මගේ එකම තමයි. අපේ මගේ එක තව ටිකක් එහාට ගියාම අපේ. දැන් අපේ පන්සල නේද? ඒ අපේ කිව්වට මමත් ඉන්නවා එතන නේ. අපේ කියනකොට දැන් මගේ ගෙදර කිව්වේ නැතුවට අපේ ගෙදර කියලා කිව්වහම ඒකට මමත් ඒකේ ඉන්නවා. ඒකට මොනවා හරි වුණත් දුකයි නේද? මගේ හරි අපේ හරි කිව්වේ නැත්තම් අල්ලපු ගෙදෙට්ට මොනවා හරි වුණොත් දුකයි. අල්ලපු ගෙදර හොරු කඩන්නේ අපේ ගෙදර නෙවෙයි. එහෙනම් කමන්නේ. දැන් හොයන්නේ අපේ ගෙදරද අල්ලපු ගෙදරද නේද? දැන් හොරෙක් පැනලා කියලා ඇහුවාම කොයි ගෙදෙට්ටද? මොකටද මේ හොයන්නේ? අපේ කෑල්ල තියනවාද? මගේ කෑල්ල තියනවාද කියලා හොයන්නේ නේද? ඒක තිබුණොත් තමයි දුක. පේනවද? අර පේනවද? දැන් උපාදාන ගතිය තිබුණොත් දුක තියෙනවා. රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥාන. ඔය පහටම එහෙමයි ඈ. ඔය පහ උපාදාන වුණොත් අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඈ? දැන් අපි බලන්න ඕන ඔය පහ කොහෙද ඇති වෙන්නේ? කොයි වෙලාවේද ඇති වෙන්නේ? කොහෙද තියෙන්නේ ඔය පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කොහෙද තියෙන්නේ? නැත්තම් කොහෙද හටගන්නේ? ආයතනයක් වැඩ කරනකොට නේද? ඇහෙන් දැක්කොත් නේද රූපයක් ගැන දැනගන්නේ? රූපයක් ඈ තමන් ආස කරන පිඟානක් තියෙනවා. පිඟාන බිඳිලා නැත්තම් පොඩ්ඩක් ඉරක් ගිහිල්ලා ඈ දෙයක උනේ නැහැ වගේ තියලා තියෙනවා ඈ. තමන් කෑම කන පිඟාන දැන් පුපුරලා. හරිද? තාම දන්නේ නැහැ, දැක්කේ නැහැ නේ. දැන් ගෙදර ගියාම තමයි දකින්නේ නේද? දැන් ඕක දන්නේ නැත්නම් දුකක් තියනවද? නැහැ. ඕක දැක්කාම නේද දැනගන්නේ? ඈ? දකින්නේ කොහෙන්ද? ඇහි. දැන් ඇහෙන් දැක්කොත් තමයි ඒ රූපේ ගැන ඔන්න දැන් සිද්ධිය දැනගන්නේ. නේද? දැන් ඇහෙන් දැක්කේ නැත්නම් එහෙම දෙයක් අපේ ලෝකේ නැහැ. නේද? එහෙම දෙයක් වෙලා තියෙන්නේ. එක්කෝ ඇහෙන් දකින්න ඕන නැත්නම් කවුරු හරි ඇවිල්ලා කේලම කියන්න ඕන. කනට ඇහෙන්න ඕන. ඈ? නේද? ඔය දෙකම උන් නැත්නම් අපි දැනගන්නවද පිඟාන බිඳිලා කියලා? නැහැ. එහෙමනම් ඒ නිසා ඇති වෙන දුක ඇති වෙයිද? නැහැ. දැනගත්තට පස්සේ නේද ඔන්න තරහ යන්න ගන්න. ඒ නිසා එන දුක එන්නේ. ඒ දැනගන්නේ මොකක් හින්දාද? එක්කෝ ඇහෙන් දකින්න ඕන, කණෙන් අහන. මේ ආයතනයක් හින්දා නේද? ඒත් ආයතනයක් හින්දා තමයි අපි ලෝකේ ගැන දැනගන්නේ. ලෝකය ගැන දැනගන්නවා කියන්නේ රූප ගැන නේද දැනගන්නේ? ලෝකෙට අයිති දේවල් ගැනයි මේ දැනගන්නේ. එතකොට ඒ ආයතනයක් වැඩ කරපු හින්දා නේද රූපය පහළ වෙලා තියෙන්නේ? රූපය ගැන දැනුවත් වීම පහළ වෙලා තියෙන්නේ. ඈ? දැන් ඔක දැක්කේ නැත්නම් අපි දන්නේ නැහැ. ඒ රූපේ අපේ ආයතන වලට අහුුන්නේ නැත්නම් අපි ඒ ගැන දන්නේ නැහැ. තව විදියට කිව්වොත්. නේද? ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට. ඔය හයෙන් එකකට හරි අහුුණොත් තමයි ඒ ගැන දන්නේ. හරි? ඒක රූපයක් ගැන දැනගන්නේ ආයතන වලින්මයි. වෙන විදිහක් නැහැ. ලෝකෙට අයිති දෙයක් ගැන දැනගන්නේ ආයතන වලින්. දැන් ඔකේ අනිත් පැත්ත ගන්න ඇහෙන් මොකක් හරි දැකීම තුල අපි රූපයක් ගැන දැනගන්න. එතකොට එතන රූප පහළ වෙනවා. ඒ ගැන අපි කැමැතිද අකමැතිද කියන හැඟීම පහළ වෙනවා. ඒකට කියනවා වේදනාව. හරි? කැමැති දෙයක්ද අකමැති දෙයක්ද? දැන් පිඟාන බිඳිලා තියෙනවා දකින්නත් පුළුවන්. එහෙම නැත්නම් අලුත් පිඟානක් කවුද ගෙනෙද්දී? එහෙම දකින්න. නේද? තිබුණ එකට වඩා හොඳ එක. ඈ? ඔව්, කැමැති වේදනාවක් තියෙනවා. අකමැති වේදනාවක් තියෙනවා. මේ දෙකම මේ ඇහෙන් දැකීමින්ද රූපයක් ගැන දැනගත්තු හින්දා නේද එන්නේ. ලෝකෙට අයිති දේ ගැන දැනගත්තු හින්දා. හරි? එතකොට දැන් ඇහැ වැඩ කිරීම තුළ රූපයක් හට ගන්නවා. ඒකට කැමැතිද අකමැතිද කියන වේදනා ගතිය. එතන සංඥාවකුත් තියෙනවා, රූප සංඥා. හරි? ඔව්. ඒ සංඥාවෙන් රූපය ගැන අපිට කතා කරන්න පුළුවන්. හරි? නැත්තම් ඒක මතක් කරගන්න පුළුවන්. නේද? ඒ සංඥාවෙන් තමයි ඒක අඳුනගන්නේ, මතක් කරගන්නේ. ඈ? ඊළඟට ඒ ගැන එක එක අදහස් චේතනා එනවා. ඒවට මොකද කියන්නේ? සංකාර. ඔව්. චේතනා ටික තමයි සංකාර වෙන්නේ, සකස් කරනවා. දැන් ඕවා ගැන නේද දැනුවත් වෙන්නේ විඥානය. රූප ගැන දැනුවත් වෙනවා, වේදනා ගැන දැනුවත් වෙනවා, සංඥා ගැන දැනුවත් වෙනවා, සංකාර ගැන දැනගන්නවා. කවුද දැනගන්නේ? විඥානය. න පංච උපාදානස්කන්ධයක් හැදිලා නේද? දැන් කොයි වෙලාවෙද ඒක හැදෙන්නේ? ඇහෙන් දකිනකොට, කනෙන් අහනකොට. නේද? මේ තව විදිහට කිව්වොත් ආයතනයක් වැඩ කරනකොට. කොයි ආයතනේ වැඩ කළත් හටගන්නේ පංච උපාදානස්කන්ධයක්. කොයි ආයතනේ වැඩ කළත් හටගන්නේ පංච උපාදානස්කන්ධයක්. ඔන්න තේරුම් ගන්න. ඇහැ වෙන්න පුළුවන්, කන වෙන්න පුළුවන්, නාසය වෙන්න පුළුවන්, දිව වෙන්න පුළුවන්, කය වෙන්න පුළුවන්, මනස වෙන්න පුළුවන්. ඔය හය දෙනාගෙන් කවුරු වැඩ කළත් හටගන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. හරි? එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න ධර්මයෙන් පෙන්නනවා ඔය හටගන්නේ දුක. සංකිට්තේන පංච උපාදාන කන්දා දුක්ඛ. අපි දන්නවද දුක හටගන්නේ කියලා? එහෙන් දකිනකොට, කණෙන් අහනකොට අපි දන්නේ නැහැ. දන්නවනම් ඒවට ආස කරන්නේ නැහැ නේද? දැන් ඉස්සෙල්ලා මං ඇහුවේ ඇහැ තියනවටද ආස නැතුවටද? දිව වැඩ කරනවටද ආස නැතුවටද? කන සද්ද ඇහෙනවටද ආස ඇහෙන්නේ නැතුව ඉන්නවට? සමහර වෙලාවට නම් හිතෙනවා ඇහෙන්නේ නැත්තම් හොඳයි කියලා. ඒ වුණාට කන ඇහෙන්නේ නැති වෙනවට කැමතිද? නෑ. සමහර දේවල් ඇහෙන්නේ නැතුවට තමයි කැමති නේද? ඈ අපි අකමැති දේවල් අහන්න කැමති නෑ. ඒ වුණාට කන නැති වෙනවට ආසද? ඒ අකමැති දේවල් අහන්න වෙන්නේ නෑනේ කන නැත්තම්.
අකමැති දේ අහන්න
කැමති දේ අහන්නත් බැරි වෙනවා ඒකට නේ. ඈ අකමැති දේවල් තියනවාද කියලා දැනගන්නත් හරි කැමැත්තක් තියෙනවා. ඈ අර මට බනිනවද කියලා දැනගන්නත් ආසයි. ඇහෙන්නේත් නැහැ. එහේ මටද බනින්නේ. ඔව් හරි ආසාවක් තියෙනවා ලෝකේ ගැන දැනගන්න. ඒ ආසාව හින්දා තමයි දුක විඳින්නේ. දැන් පළඟැටියා හරිය ආසයි දැල්ලට පණින්. නේද? පළඟැටියා හරිය ආසයි දැල්ලට පණින්. ඈ? දැන් දැල්ලට පණින හින්දා නේද දුකටපත් වෙන්නේ? පිච්චෙන්නේ. ඌ දැල්ලට පැන්නේ නැත්තම් පිච්චෙනවද? ඒ වගේ තමයි මේ අපේ හරිය ආසාවක් තියෙන ආයතන උපද්දන්න. නේද? ඇහැ උපද්දන්න, කන උපද්දන්න, ඕවට හරිය ආසාවක් තියෙනවා. ඒක හරියට අර පළඟැටිය දැල්ලට පනින්න තියෙන ආසාව වගේ. හරි? ඒ ආසාව හින්දා තමයි දුක ඇති වෙන්නේ. ඒක අපි දන්නේ. දැන් පළඟැටිය දන්නවද දැල්ලට පණින හින්දායි දුක ඇති වෙන්නේ කියලා? දැනගත්තා නම් පණීද දැල්ලට? නෑ. ඌ හිතන්නේ එතන තියෙන සැප. නේද? ඒ හින්දා ඒකට ආස කරනවා. ඒ හින්දා තමයි දැල්ලට පණ. ඒතකොට ඒකේ තියෙන ආස්වාදෙට ඌ රැවටෙනවා. නේද? ලස්සනට රැවටෙනවා. දැල්ල හරි ලස්සනයි වගේනේ පේන්නේ. ඒකට රැවටෙනවා. පොඩි අයත් එහෙමයි නේද? දැල්ලක් දැක්කහම අල්ලන්න තමයි බලන්නේ. නේද? එතකොට අර පිච්චෙනවා කියලා දැනගත්තු දවසට තමයි අල්ලන්න ඇතුවේ. ඒ වෙනකන් හරි ආසයි. අල්ලන්නේ හරි ලස්සනයි නේද? නේද? එතකොට ඒ ආස්වාදයට රැවටෙනවා නේද? ඇත්ත తත්වේ දකින්නකම් ඒකේ තියෙන ආදීනවය දකින්නකම් මොකද කරන්නේ? ඒකට ආස කරනවා. කොච්චර කිව්වත් හරියන්නේ නැහැ. දැන් පොඩි ළමයි එහෙම දැකලා ඇති නේද? දැල්ලක් තියෙනකොට මොකද කරන්නේ? අල්ලන්නවයි බලන්න. ඇයි ඒ? එයාට ඒකේ ලස්සන විතරයි පේන්නේ. ආදීනවේ පේන්නේ. හරියට අර පළඟැටිය දැල්ල දකින්නා වගේමයි නේ. එතකොට ඒ නුවණ ප්‍රඥාව නැති හින්දා නේද ඒක වෙන්නේ? ඈ. එතකොට ඒකෙන් බේරෙන්න නම් ආදීනවේ දැනගන්න ඕන. නේද? එතකන් වෙන්නේ අපිට බලෙන් බලෙන් නවත්තන්න. ආ අල්ලන්න එපා අල්ලන්න එපා කියලා නේද? එහෙම කිව්වට හරියනවද? අහක බලපු ගමන් අත දාන. ඒ ඇයි ඒ? ආසාව. ආදීනව දන්නේත් නැහැ. එතකොට මුලාවෙන් හිතනවා ඕක සැපයි කියලා. එතකොට ආස්වාදයේ පස්සේ පන්නනවා. ඒක ඇත්ත తත්වේ වැහෙනවා. ආදීනමේ වැහෙනවා ආසාවට ආස්වාදයට. හරි. අවිද්‍යාව හින්දා තමයි ඇත්ත දන්නේ නැත්තේ. පිච්චෙනවා කියන ගතිය දන්නේ නේද? අවිද්‍යාව හින්දා දන්නේ නැහැ. මුලාව හින්දා හිතනවා ඕක සැපයි කියලා. නේද? අවිද්‍යාවයි ඇත්ත ඇති හැටි දන්නේ නැති කමයි මුලාවයි දෙකම උදව් වෙනවා. ඔක හොඳයි කියලා හිතන්නේ මුලාවෙන් නේද? මොඩ කමට රැවටිලා. ඈ? එතකොට ඇත්ත ඇති හැටියට දන්නේ නැති කම අවිද්‍යාව රැවටෙන ගතිය මුලාව. නැතන් තියෙන්නේ සැපයි කියලා හිතන්නේ මුලාවක් නේද? දැල්ල සැපයි කියලා හිතන. ඔය දෙකම යෙදෙන හින්දා නේද දැල්ලට ආස කරන්නේ ඇලෙන්නේ. තණ්හාව ඇති වෙන්නේ. දැන් අපි එපා කිව්වට අර තණ්හාව බලවත්. අපි අහක බලපු ගමන් පණිනවා. දැල්ල අල්ල. නේද? ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපේ ආයතන ටිකත් ඔය වගේ. අපි ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ඔය පහ පිනවන්නමයි අපි කැමති. ආයතන පිනවන්නමයි අපි කැමති. හරි? ආස්වාදයක් දෙන්න. හැබැයි අපිට පේන්නේ ඔය ඒව පස්සේ පන්නන එකේ හැංගිලා තියෙන දුක කියන එක. දැන් පළඟැටියා දැල්ලට පනිනකොට ඌට පේන්නේ ඒකේ තියෙන ආදීනවේ මේ දුකකටයි පනින්නේ කියලා. ඒ වගේ දැන් අපේ මනසත් අර පළඟැටියාගේ මනස වගේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සසරේ යන සත්වයාගේ දුක දුක විදිහට දකින්න නුවණක් නැහැ, ප්‍රඥාවක් නැහැ. දුක් දේ දුකයි කියලා දකින්න නුවණක් ඕන. දැන් පේනව නේද පළඟැටියට නුවණක් නැති හින්දා නේද දුක් දේ දුකයි කියලා දකින්න බැරි. ඒ නුවණ නැහැ. නේද? ඔකට කියනවා දුක්ඛේ අඥාන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සසරේ යන සත්වයා දුක්ඛේ අඥාන. බුදුරජාණන් වහන්සේගේ තියෙන්නේ දුක්ඛේ ඥානං නේද? දුක්ඛේ ඥානං බුද්ධ ඥානං කියලානේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සසරේ යන සත්වයා දුක්ඛේ අඥාන. දුක්දේ දුක හැටියට දකින්න ශක්තියක් නැහැ, ප්‍රඥාව දියුණු නැහැ. ඒකට උපමා කරන්නේ අර දැල්ලට පනින පළඟැටියෝ වගේ කියලා. දුක් දෙයි දුකයි කියලා දකින්න නුවණක් නැහැ. ඒකට අර මුලාවෙන් පෙන්නන ආස්වාදයට රැවටෙන. ඒ හින්දා ඒක පස්සේ පන්නලා ගොඩ ගහගන්නේ දුක. හිතන්නේ මේ සැප ගොඩ ගහ ගන්නවා කියලා. මේ උනාට ගොඩ ගහගෙන තියෙන්නේ දුක්. එතකොට ඔන්න ඕක අපි ආයතන හයෙන්ම කරන. හරි. ඔක් කියන්නේ මේ ඇහැ ඇවිල ගන්නාලාදී කියලා. ආදිත්ත කියන්නේ ගිනි අරන් කියලා. ආදිත්ත පරියාය සූත්‍රය කියලා එහෙම අහලා ඇතින්. ඈ? ඔව්. ඒ ඇවිල ගත්ත පරියායෙන් දේශනා කරන. ආදිත්ත ගිනි අරන්. මොනවද ගිනි අරන් තියෙන්නේ? ඇහැ ඇවිල ගන්නාලාදී. ඇහැ ගිනි අරන් තියෙන්නේ. කන ගිනි අරන් තියෙන්නේ. නාසය, දිව, කය, මනස. මේ ආයතන හයම ඇවිලගෙන තියෙන්නේ. ඒ ඇවිලෙන බව දන්නේ නැහැ අපි. අපිව පුච්චනවා කියන එක දන්නේ නැහැ. අර පළඟැටියෝ වගේ. අපි ඇහැට හරිය ඇලුම් කරනවා. මේ ආයතන වලට හරිය ඇලුම් කරනවා. මොකද ඒවයි අපිට පේන්නේ ආස්වාද පැත්ත විතරයි. මේකේ තියෙන ආදීනව පේන්නේ. අපව මේ දුකට නිපත් කරන්නේ මේවා පස්සේ එළවලා කියලා. ඒක පේන්නේ. ඒක දකින්න ශක්තියක් නැහැ. ඒ හින්දා තමයි මේ ප්‍රඥාව දියුණු කරන්න කියන්නේ. නුවණින් මේවා දිහා බලන්න කියනවා. ඇස පිරිසිඳව දකින්න කියනවා. ඇස පිරිසිඳව දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. කන පිරිසිඳව දකින්න. පිරිසිඳව දකින්න කියන්නේ ඇත්ත ඇති හැටියට දකින්න. මේ ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. නිවන් මාර්ගයට වැටෙන්නේ නැහැ. ඒවා දැක්කේ නැති කෙනා දුක සසරේ යනවා. ඒ සසරේ දිගින් දිගට යනවා ඔබ දකින්න නැති කෙනා. ඒකයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. මේ බුදුදහම දකින්න නැති කෙනාට මේ සසරෙන් ගැලවීමක් නැහැ. ඈ? තේ ඇස ඇවිල ගන්නා ලදී, කන ඇවිල ගන්නා ලදී, නාසය ඇවිල ගන්නා ලදී. ඔය ආදිත්ත පරියාය සූත්‍රයේදී දේශනා කරා. මේ ආයතන හයම තියෙන්නේ ගිනි අරන්. දුක්ඛේ අඥානං. මේ සසරේ යන සත්‍යය දුක ගැන ඥාණය නැහැ. හරි. ඒතර මේවා ගිනි අරන් කියලා දන්නේ නැහැ. ඒකටම ආසා කරනවා. අර පොඩි ළමයි වගේ හරි, පළඟැටියෝ වගේ හරි. ගිනි දැල්ලට හරි ආසයි නේද? ඔතන තමයි සැප තියෙන්නේ කියලාමයි හිතන්නේ. දැන් පළඟැටියා කකා බිබී නටනටා ඉන්න සීරම දාලා එන්නේ පානක් වත්තු කරපු ගමන්. නේද? දැල්ල. අර ඔක්කොටම වඩා සැප ඔතන තියෙනවා කියලා හිතාගෙන ඔක්කොම ටික අතහැරලා දුවගෙන එනවා දැල්ලට පණ. ඇයි ඒක සැපයි කියලා හිතන්නේ? මේක ඇවිලගෙන තියනවා තමන්ව පුච්චලා දානවා කියන දැනුමක් නැහැ. ඉතින් මේ සසර යන සත්වයත් ඔය වගේ කියනවා. මේ ඇහැ කියන ගින්දරට හරි ඇලුම් කරනවා. කන, නාසය, දිව, ශරීරය, මනස. මේ ආයතන ටික පිරිසිඳ දකින්න කියනවා. ආයතන පිරිසිඳ දැක්කේ නැත්නම් මේ දුකෙන් ගැලවෙන්න තියා ගැලවෙන්න හිතන්නේවත් නැහැ. ඒක සපයි කියලා හිතනකන් ඒ වයින් මිදෙන්න ඕන කමක් එන්නේ නැහැ. ආදීනව තේරෙන්නේ නැහැ. ඒතට ඒ වයින් මිදෙන්න ඕන කමක් නැහැ. ඒවා තව තව වැඩි කරගන්නයි ඕනකම
තියෙන්නේ.
ඔව්. ඒ නොදැනුවත්කම හින්දා, ආසාව හින්දා, තණ්හාව හින්දා ඒවා තව තව වැඩි කරගන්නයි අලුම් කරන්නේ. හරි. ඉතින් ඔය කිව්වට එහෙම මිදෙන්න ඕන කියලා කණින් මිදෙන්න ඕන. ඔව් කතාවට කිව්වට හරියන්නේ නැහැ. මේවා අපිට තමන්ව දුකටපත් කරන දේවල් කියලා දැක්ක දවසට තමයි ඒව අතාරින්නේ. හරි. නිකන් වචනෙන් කිය කියා හිටියට වැඩක් නැහැ. මට නම් ඕවා වැඩක් නැහැ. ඕවා තරින්නයි ඕන. ආයතන එහෙම කිය කියා ඕකටත් කියන උපමාව. අර දැන් ගින්න නිවන්න ඕන කිය කියා දර ටික එකතු කරලා ගෙනෙල්ලා දානවා ගිනි ගොඩට. කියන්නේ ගින්න නිවා ගන්න ඕන කියලා. කරන්නේ වටේම තියෙන ඒවා එකතු ගෙනෙල්ලා ගෙනෙල්ලා තව දානවා ගිනි ගොඩට. කැමැත්ත තියෙන්නේ ගින්න නිවා ගන්න. කරන්නේ තව තව දරගෙන දාන එක. ඉතින් නිවේද කියලා අහනවා ගින්න. දැන් කියනවා මට නම් ඉතින් සසර දුකෙන් ගැලවෙන්න ඕන. සසරේ යන්න ඕනේ නැහැ. කරන්නේ සසරේ ගෙනියන වැඩ ටිකමයි. තණ්හාව වැඩි කරන ටිකමයි දේවල්මයි කරන්නේ. එහෙම කෙනාට පුළුවන් වෙයිද මේ සසර දුකෙන් ගැලවෙන්න? බෑ. ඔන්න ඕක තමයි. දැන් බුදුදහමකින් ප්‍රයෝජනේ ගන්න නම් ඒක නුවණින් විමසන්න ඕන. මේ බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ දේශනා කරලා තියෙන්නේ? එහෙම විමසන කෙනෙකුට විතරයි බුදුදහමෙන් ප්‍රයෝජනේ අරන් සසර දුකෙන් ගැලවෙන මාර්ගයටවත් වැටෙන්න පුළුවන්. එහෙම විමසන්නේ නැති කෙනා එහෙම දෙයක් තියනවාද කියලාවත් දන්නේ නැහැ. එතකොට අපි නමට බුද්ධාගමේ වුණහම වෙන්නේ ඒකයි. වෙන ආගමක උණයි බුද්ධාගමේ උණයි කියලා වැඩි වෙනසක් නැහැ. ඔය ඉතින් සසරේ යනවනම් බුද්ධාගමේ වෙලත් සසරේ යනවනම් වෙන ආගමක හිටියත් කරන්නේ සසරේ යන එකමයි. නේද? ඉතින් බුද්ධාගමේ වුණා කියලා වැඩි වෙනසක් නැහැ. බුදුදහමෙන් ප්‍රයෝජනේ ගත්තේ නැත්තම් මේ බුදුරජාණන් වහන්සේ මොනවද දේශනා කළේ කියලා හෙව්වේ නැත්තම් අපි අනේ මම බුද්ධාගමේනේ ඒ හින්දා මං අපාගත වෙන්නේ නැහැ කිව්වට හරියන්නේ නැහැ. දිව්‍ය ලෝකේ කොටසක් වෙන් කරලා තියනවාද මේ බුද්ධාගමේ අයට මේ කොටස කියලා? නේද? වෙනාගම් වල අයත් යනවා දිව්‍ය ලෝකේ. නේද? මගේ උපැන්න සාතිකේ තියෙන බුද්ධාගමේ හින්දා ඒ හින්දා මට කොටසක් කියලා එහෙම වෙන් කරලා නැහැ නේද? හොඳ දේවල් කරනවා නම් ඒවයි විපාක තියෙනවා. හරි. වෙන ආගමක හිටියත් හොඳ දේවල් කළොත් දිව්‍ය ලෝකේ යන්න පුළුවන්, නරක දේවල් කළොත් අපායේ යන්න පුළුවන්. හැබැයි මේ දෙකොල්ලම සසරේ යන එකෙන් ගැලවිලා නැහැ. සසර දුකෙන් ගැලවිලා නැහැ. සසර දුකෙන් ගැලවෙන මාර්ගයකට වැටෙන්න පුළුවන් බුදු කෙනෙක් දේශනා කළේ මොනවද කියලා නුවණින් හොයන කෙනෙකුට විතරයි. හරි. ඒකට නුවණින් හොයන්න ඔය දේශනා කරපුවා නුවණින් හොයන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් ඇස පිරිසිඳ දකින්න. කන පිරිසිඳ දකින්න. නාසය පිරිසිඳ දකින්න. මේ ආයතන ටික පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්න කියන්නේ අපිට මේ සාමාන්‍යයෙන් පේන මට්ටමට එහාට මේක ගැන නුවණින් බලන්න කියලා. නැති දෙයක් නෙමෙයි මේක, ඇත්ත ස්වභාවය විමසන්න. ඇත්ත ඇති හැටියට දකින්න. ඒකට තමයි මේ ධර්මය දේශනා කරන්නේ. ආයතන ටික දකින්න ඕන. මොකද දැන් තේරුම් ගන්න ඕන ආයතනයක් වැඩ කරනවා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා. මොනවාද පංච උපාදානස්කන්ධ? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. එතකොට මේ බුදු කෙනෙක් පෙන්නුම් කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් කිව්වොත් ඔය අපි කියන සේරම දුක් ටික මේ පංච උපාදානස්කන්ධයටම දාන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයමයි දුක. තනමයි දුකද? ඒ කෙටියෙන් කියන දේශනා අපට එකපාරට වැටහෙන්නේ නැහැ. හරි. ඒවයි මහා ගැඹුරක් තියෙනවා. බුදු කෙනෙක් කෙටියෙන් දේශනා කරන එක එහෙම ලේසියෙන් තේරෙන්නේ නැහැ. මහා ප්‍රඥාව හොඳටම දිනු වෙනවා. ඒක තේරුම් ගන්න. ඈ? එතකොට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කිටියෙන් කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයමයි දුක. ඒක පංච උපාදානස්කන්ධයක් හටගන්නේ තේරුම් ගන්න ආයතනයක් වැඩ කරනකොට. ඇහැ වැඩ කරනකොට, කන වැඩ කරනකොට, නාසය වැඩ කරනකොට, දිව වැඩ කරනකොට, කය වැඩ කරනකොට, මනස වැඩ කරනකොට. එතකොට ආයතනයක් වෙන්නේ මේ සකස් කරන. සකස් කරන්නේ ওই જાති පහ. ආයතනකින් සකස් කරන්නේ ওই જાති පහ. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. හරි. එතකොට බලන්න මේ සකස් කරන්නේ දුක. ඒ හින්දා ඔන්න පෙන්නනවා ආයතනය කියන්නේ මොකද්ද? ආයතන සමුදය මොකද්ද? සමුදය කියන්නේ මොකටද? හට ගන්න හේතු. නේද? ආයතනය කියන්නේ මොකද්ද? ආයතනය හට ගන්න හේතු ටික මොනවද? ඕක දකින්න. එතකොට හේතු නිරුද්ධ වුණොත් ආයතන නිරුද්ධ වෙනවා. එතකොට ආයතන නිරෝධයක් දකින්න. ආයතනය කියන්නේ මොකද්ද කියලා දකින්නත් ඕන, ආයතන සමුදය දකින්නත් ඕන, නිරෝධය දකින්නත් ඕන. ඔන්න ඔහොම දකින කෙනාට සම්මා දිට්ඨිය ඇති වෙනවා. මොන සම්මා දිට්ඨියද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය. මේ ලෝකෙන් මිදෙන නැත්තම් ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න ඕන සම්මා දිට්ඨිය ඇති වෙනවා. ඇහැ කියන්නේ මොකද්ද? ඇහි සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? ඒ මාර්ගයේ මොකද්ද? ඔව්. එතකොට ආයතන ගැනත් ඔය හතර ආකාරයෙන් දකින්න. ආයතනය මොකද්ද? ආයතන සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? එහෙම දකින්න කෙනාට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒත් සම්මා දිට්ඨිය ඇති කරන කෙනා තමයි මාර්ගයට වැටෙන්නේ. නිවන් මාර්ගයට වැටෙන්නේ. නැත්තම් ලෝකෝත්තර මාර්ගයට වැටෙන්නේ. හරි. ඒ සම්මා දිට්ඨිය ඇති කරන්න නම් එහෙම දේශනා කරනවා. ආයතනය මොකද්ද? ආයතන සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? මෙතනත් අතු ගන්න ඕනද? ඈ? ඔය කියපු දේවල් ගැන හිතන්න ඕන. ඈ? ඇහැ. දැන් අපි දැන් සිහිය පිහිටනවා කියන්නේ ඔන්න ඇහැ වැඩ කරනකොට සිහිය පිහිටන්න ඕන. කන වැඩ කරනකොට සිහිය පිහිටන්න ඕන. මෙතන මොනවද වෙන්නේ කියලා? ඔව්. නුවණින් බලන්න තියෙනවා. බලන්න තියෙන හින්දා දැන් ඉස්සෙල්ලා පුරුදු කරන්න ඕන. දැන් මොනවා හරි දැනගත්තාම බලන්න පුරුදු වෙන්න මොන ආයතනෙ හින්දාද මේක දැනගත්තේ? දැන් අපි මොකක් හරි දැනුවත් වීමකට ආවොත් බල බලන්න පුරුදු වෙන්න ඕන මොන ආයතනයේ මුල් වෙලාද මේ දැනුවත් වීමට ආවේ. දැන් හිතක් හැදෙන්නේ, මනසෙන් හිතක් හැදෙන්න නම් ආයතනයක් කරහා මොනව හරි දැනගන්නම ඕන. දැන් ඔය සද්දේ හින්දා දැනගන්නවා නේද? එතකොට මොන ආයතනේද? කනේ. කන ඇහුන් නැත්නම් ඕ දැනුවත් වෙයිද? එළියේ මෙහෙම සද්දයක් තියෙනවා කියලා. මොනවද ඕ කියනවා කියලා? නෑ. තර මූලික වෙලා තියෙනවා සෝත ආයතන. හරි. ඒ වගේ දැන් අපිට ප්‍රශ්නේ කියලා දැනගන්නේ මොකෙන්ද? කාය ආයතනේ. එහෙම නැත්නම් ඇහෙන් දැකලා මෝ හරි අවුව. නේද? ඇහෙන් චක් ආයතනේ වෙන්න පුළුවන්. තමන් ටික ටික බලන්න ඕන මොනවා හරි හිතක් හැදුනා නම් මොන ආයතනෙින්ද? එතකොට හිතක් හැදුනා කියලා දැනගන්න සමහර වෙලාවට අපිව ටිකක් දුකටපත් කරා. ඈ තරහා ගියා පොඩ්ඩක්. ඈ තරහා ගියේ මොකද කියලා බලන්න ඕන. ලුණු වැඩි කියලා දැනගත්තා. ලුණු වැඩි කියලා දැනගත්තේ මොන ආයතනෙන්ද? දිවෙන්. අන්න ඔය මුල්ුණ ආයතනේ හරි හොයාගන්න. හරි. දිව නිසා තමයි මේ දැනුවත් වීම ආවේ. කන නිසා තමයි මේ දැනුවත් වීම ආවේ. නාසය නිසා තමයි මේ දැනුවත් වීම ආවේ. කොහොමහම ආයතනේ අඳුර ගන්න බලන්න. මොන ආයතන නිසාද මේ දැනුවත් වීම? මොන ආයතන නිසාද මේ දැනුවත් වීම? හරි. එහෙම ටිකක් බලන්න පුරුදු වෙන්න ඕනේ. දැන් සිහිය පිහිටන්න අපි ටික ටික පුරුදු කරන්න ඕනේ. මොනවාම හරි හිතක් හැදුන ගමන් බලන්න මොන ආයතනය මුල් වෙලාද මේ හිත හැදුනේ. මොනවාම හරි දැනගත්තාම එතෙන්ට උදව් උනේ මොන මොන ආයතනද කියලා කුරුල්ලෙක් කෑ ගහනවා නේද? කොහොමද දැනගත්තේ? කන මුල් වෙලා. මම එහෙම හිතන්න පුරුදු වෙනවා. ඈ? දැන් මෙතන අතු ගන්නවා කියලා දැනගත්තේ කොහොමද? ඇස්ස. මේ පැත්තනේ බලන් හිටිය කොහොමද දැනගත්තේ? හොරෙන් බලලා තියෙනවා මේ පැත්ත නේද? ඒක තමයි. දැන් අපි හිතන් හිටියට දන්නේම නැතුව ආයතන හය වැඩ කරනවා. රවුම් ගහනවා හැම තැනම. හිතන්නේ නම් අවධානි තියන් ඉන්නවා
කියලා.
ඔව්. වටපිටාව වෙන ඔක්කොම දන්නවා. ඈ. ඒක තමයි මං කිව්වේ. දැන් අපේ පුරුද්ද ඕක. සංසාරේ ආපු පුරුද්ද මොකද්ද? හොයන එක. කවුරු ගැන හොයන එකද? වටපිටාව. තමන් ගැන හොයන පුරුද්දක් නැහැ. තමන් ගැන හොයන පුරුද්ද නැති හින්දා තමයි මේ සංසාරේ යන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අනුන් ගැන හොයන එක නවත්තලා තමන් ගැන හොයන්න. මේ හිත මොනවද කරන්නේ කියලා තමන්ගේ හිත ගැන හොයන්න. එහෙම හොයන කෙනාට තමයි දුකෙන් ගැලවෙන මාර්ගයට වැටෙන්න පුළුවන්. හරි. ඔව්. අර බද්දවග්ගිය කුමාරවරුන්ට මොකද කිව්වේ? අර නැති වෙච්ච ගෑනු කෙනෙක් හොහොවා යනකොට අනුන් ගැන හොයන එකද වඩා වටින්නේ තමන් ගැන හොයන එක. ඈ? තමන් ගැන හොයන එක. ඒක තේරුම් අරන් ඒ ගැන මෙනෙහි කරනකොට තමයි ඒගොල්ලන්ට රහත් වෙන්න පුළුවන් වුනේ. හරි. දැන් අපි වටපිටාව ගැන හොයන එක ටික ටික අඩු කරලා තමන් ගැන මේවා දැනගන්නේ කොහොමද? මේ කොහොමද? කොහොමද? මේ දැනගත්තේ කොහොමද? එතකොට පෙයි තමන් දුකටපත් කරන හැටි කොහොමද කියලා. නැත්තම් පේන්නේ නැහැ. ඒවා තව වැඩිපුර දකින්න පුළුවන් දේවල් ඉස්සෙල්ලා දැන් වටපිටාව ගැන හොයන එක අඩු කරලා තමන් ගැන හොයන්න පුරුදු වෙන්න ඕනේ. හරි. දැන් මේ මම පෙන්නන්නේ මාර්ගයට වැටෙන්න නම් උදව් වෙන දේවල්. ඒ මේ හිත ගැන හොඳ සිහියෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. එකපාරට බලා ඉන්න බෑ හිත ගැන නේද? අපි දැන් සැරින් සැරේ මතක් වෙන වෙලාවට පොඩ්ඩක් හිත ගැන බලන්න ඕන. මේ දැනුවත් වීම ආවේ මොන ආයතනෙන්ද? ආයතනකින් කරලා තියෙන්නේ බාහිර දෙයක් අරන් දීලා. ඈ? ඔකට තමයි කියන්නේ අර අහක යන නයි ඔඩොක් වේදා ගන්නවා කියලා. වටපිටාවේ දේවල් හොයලා හොයලා කවුද දුකටපත් වෙන්නේ? තමන්. ඒ දුකටපත් වෙන්න හේතු ටික තමන්මයි හදාගන්නේ. හදාගන්න උදව් වෙන 6 දෙනෙක් ඉන්නවා. දැන් මේ 6 දෙනාම අඳුර ගන්නවා. නැති කරන්න කලින් අපි අඳුර ගන්න ඕන මේගොල්ලෝ අපිව දුකටපත් කරනවා කියන එක. නැත්තම් නැති කරන්න බෑ. මොකද අපි ආශා කරනවානේ. අර පළඟැටිය දැල්ලට ආසා කරනවා වගේ අපි ආයතන වලට ආසා කරනවා. මොකද ඒගොල්ලෝ තමයි හොඳම යාළුවෝ ටික වෙලා තියෙන්නේ. ඒ තත්ත්වේ ඉඳන් ඕක නැති කරනවා කිව්වට නැති කරන්න බෑ. ඈ? නැති කරන්න නම් අපි දකින්න ඕන මේගොල්ලෝ බොරුකාරයෝ. අපිව රවට්ටන, අපිව මුලා කරන අය, අපිව දුකටපත් කරන අය කියලා දකින්න ඕන. ඔන්න ඕකයි හිතට පෙන්වන්න ඕනේ. එහෙම හිත දකින දවසට ආයේ අමුතුවෙන් අයින් කරන්න ඕනේ නැහැ. නිකම්ම අයින් කරලා දානවා. දැන් පෙන්වන්න ඕන ඒ හින්දා තමයි මේ දුක විදිහට දකින්න කියන්නේ. දුක පිරිසිඳ දකින්න ඕන. මේගොල්ල තමයි අපි දුකටපත් කරන්නේ. පංච උපාදානස්කන්ධ හදා දෙන්නේ කවුද? මේගොල්ල තමයි මුල් වෙන්නේ කියලා නුවණින් පෙන්වන්න ඕන. ඒකයි දැන් මොනවා හරි හිතක් හැදුනා කියන්නේ පංච උපාදානස්කන්ධ හිතක් හැදුනා. ඒ හිත හදන්න කවුද උදව් වුණේ කියලා අඳුර ගන්න. ඒකයි මං කියේ මොනවා හරි දැනුවත් වීමක් දුන්නොත් කවුද මේකට උදව් වුනේ? ඇහැද කනද නාසයද මොන ආයතනේද කියලා දකින්න පුරුදු වෙන්න. හරි? ඒගොල්ලෝ අයින් කරන්න try කරන්න එපා. ඈ? නෑ නෑ. අයින් කරන්න හැදුවට ඕක කරන්න බෑ. තව දුකක් විඳින්න තමයි වෙන්නේ. ඉස්සෙල්ලා දකින්න ඕන මේගොල්ලෝ කරදර කාරයෝ කියන එක දකින්න. හරියට අවබෝධ කරගන්න. ඔව්. මේගොල්ලෝ හොඳ යාළුවෝ කියලා හිතාගෙන අයින් කරන්න ගියහම මොකද වෙන්නේ? දුක් විඳින්න වෙන්නේ. නේද? අමාරු වැඩන්නේ ඒක. අපි දකින්න ඕන මේගොල්ලෝ අපිව දුකටපත් කරන අපේ තරහකාරයෝ කියන එක පෙන්වන්න ඕන. එහෙම වෙනකොට ආයේ උත්සාහයක් ගන්න නැතුවම ඕගොල්ලෝ අයින් කරනවා. එතකොට මේ තියෙන දේවල් දුක් විඳ විඳ අයින් කරන්න නෙමෙයි කරන්න ඕන. මේවා අපට දුක ඇති කරන දේවල් කියන එක හිතට පෙන්වන්න. හිතට ඔව් අන්න ඒ පණිවිඩය දෙන්න ඕන හිතට. ඒක දෙන්න තමයි මේ ප්‍රඥාව දියුණු කරන්න කියන්නේ. නුවණින් මේක දකින්න. නුවණින් දකිනකොට අත්හරින්න ඕනේ ඒවා අත්හරිනවා. ඇයි අපි කවුරුත් කැමති නැහැනේ දුකේ ඉන්න. නේද? දුක් විඳින්න කැමති නැහැනේ. ඒතකොට දුකටපත් කරන්නේ කවුද මොනවද කියලා දකිනකොට ඒ වයින් මිදෙනවා. නැතුව අපි දුකයි කියලා මොකක් හරි හිතාගෙන බලෙන් අත්තරින්න ගියාට ඒක කරන්න බෑ. එතකොට තව දුක් විඳිනවා. අනේ මට මේක නෑනේ. ඔව්. අර හොඳට අයිස්ක්‍රීම් මෙහෙම තියෙන අනේ මට කන්න බෑනේ. ඇයිද කන්න ආසාව නැති හින්දා නෙමෙයි නොකා ඉන්නේ. කන්න හොඳට හිතෙන් දුක් විඳිනවා. එහෙම නෙමෙයි මේක කරන්න ඕනේ. දැන් ඕක කෑවොත් මාව දුකටපත් වෙනවා කියන එක හිතට පෙන්නුවාට පස්සේ අරකට ආසාව එන්නේ නැහැ. හරි. දැන් මුලින්ම සීනි නොදා තේ බොනකොට ඉතින් ටිකක් අමාරුයි නේද? ඕක බිව්වොත් මම මැරෙනවා කියලා අනිත් පැත්තෙන් හිතට පෙන්නුවොත් සීනි දකින්නකොට විසි කරනවා. අපෝ ඌ වගේ ඉන්න එපා පැත්ත බලද්දී. නැත්තම් ඉතින් හොරෙන් කනවා. ඒ චොකලට් එහෙම කන්න හොඳ නැහැ කිව්වට අවස්ථාව හම්බුනකම හොරෙන් කනවා ටික. එහෙම වෙලා බෑ. ඒ ඒක හිත ඇතුලෙන්ම මේ මේක මාව දුකටපත් කරන දෙයක් කියන එක හිත ඇතුලෙන්ම පෙන්න. එතකොට මේ ආයතන හය ගැන නුවණින් දකින්නත් කියන්නේ දුක. මේ ඇහැ විලගෙනයි තියෙන්නේ කියන එක නුවණින් දකින්නවා. ඒක දකින්න නැතුව ඇහෙන් මිදෙන්න හැදුවට බෑ. ඇයි අපි යවට ආස කරනවා. හරි. ඒකට ආස කරන්නේ ඇයි කියන එක හොයන්න. ඒකට පෙයි මේ රැවටිීම මුලාව හිඳයි. අර පළඟැටියෝ දැල්ලට ආස කරනවා වගේ තමයි. පොඩි ළමයි දැල්ලට ආස කරනවා වගේ තමයි අපි මේ ඇහැට කනට නාසයට ආස කරන්නේ. ඕවා පිනවන්න ආස කරන්නේ. හරි. ඒකයි මේ දුක කියන එක දකින්න කියනවා. දුක පිරිසිඳ දකින්න. එතකොට දුකට හේතුව පෙයි. හේතුව දකිනකොට නිරෝධය කරන හැටි පෙයි. අන්න එහෙම කෙනා මාර්ගයට වැටෙනවා. සම්මා දිට්ඨිය ඇති වෙලා මාර්ගයට නිවන් මාර්ගයට වැටෙනවා. හරි. නිකාං මේ අත්තරින් අත්තරින්න කියලා අත්තරින්න ගිහිල්ලා ඒ අනිත් පැත්තෙන් තව දුක් විඳිනවා. ඇයි ආසාව යටින් තියෙන තියාගෙන ඒක ඒ බලෙන් කරන්න හදන දෙයක්. එහෙම නෙමෙයි. ඔව් මේක නුවණින් දකින්න ඕන දේ දකින්න පුරුදු වෙන්න ඕන. හරි. තේ අවබෝධය ගන්න ටික ටික මේ ධර්මය නුවණින් විමසන්න ඕන. නිකන් අහලා තියෙන ධර්මය මදි. ඈ මේක නුවණින් විමසන්න ඕන. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මාර්ගය මොකද්ද කියන එක නුවණින් විමසන්න ඕනේ. ඒකට ඒ නුවණ වඩන හැටි තමයි ප්‍රඥාව වඩන හැටි තමයි මේ දෙන්නන්නේ. ඈ ඒකට උදව් වෙන්න තමයි ඔය සමාධිය එහෙම හදා ගන්න ඕනේ. සමාධිය හදනකොට තව මේවා ගැඹුරින් පේනවා. ඔය යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න හැටි දැනගන්න ඕනේ ඉස්සෙල්ල. මොකද්ද යෝනිසෝ මනසිකාරය කියලා? ඒ අවබෝධය තමයි මේ දෙන්නේ. ඒ අවබෝධය නැතුව ඔය යෝනිසෝ මනසිකාරය කරනවා කිව්වට කරන්න බෑ. ඈ නේද? ඔව් තේරෙන්නේ නැහැ. දැන් ටික ටික මේ ලෝකේ මොකද්ද? දුක කියන්නේ මොකද්ද? ඒවා නුවණින් දකින්න පුරුදු වෙන්න. හරි? ඒවට උදව් වෙන්න තමයි ඔය තියෙන්නේ. ආයේ ආයේ කියවන්න, ආයේ ආයේ සාකච්ඡා කරන්න. ඈ එතකොට ඒ අවබෝධය ගන්න පහසුයි. හොඳයි. දැන් මොකක්ද අහන්න තියෙනවද? නැත්නම් අපි අවසන් කරමු. මේ කාලය තුල ඉතින් සතුටු වෙන්න පුළුවන් කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා. පින් ගොඩාක් රැස් කරගත්තා. ඒ පින් අපට අනුමෝදන් කරන්න පුළුවන් පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු ආසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් අපල උපද්දවයක් නරකක් වෙන්න තියෙනවා නම් ඒ සමගින් අපව ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු වෙ ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබන්නම මේ පින් හේතු ආසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත්තු පින්වල බලයෙන් ඉමිනා පුණ්‍ය කම්මේන අපට යම්කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් යාව නිබ්බාන පත්තිය මොකද්ද වෙන්න ඕන? බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. බාලයන් කියන්නේ මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින අය. බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා. කල්යාණ මිත්‍රයෝම ඇසුරු කරන්න ලැබෙන්න මේ ධර්ම මාර්ගය පැහැදිලි කරලා දෙන කල්යාණ මිත්‍රයන්ම ඇසුරු කරන්න ලැබෙන්න. සතන් සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අපේ මේ නොදන්නකම අවිද්‍යාව හින්දා ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා කරන සංඛාර සේරම සබ්බේ සංඛාරා ඒවා අනිත්‍යයි, වෙනස් වෙලා යන දේවල්. ඒවා අපව දුකටපත් කරන දේවල්. සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති. ඒ වගේ මේ හිතේ ඇති වෙන ධර්මතා, හිතට අරමුණෙන දේවල් සේරම කිසිම ආත්ම ස්වභාවයක් නැහැ, පුද්ගල ගතියක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති. මේ බව ඇත්ත ඇති හැටියට තේරුම් ගන්න යදා පඤ්ඤායේ පස්සති. එතකොට තමයි ওই මුලාව හින්දා ඇති කරපු දුක අතාරින්නේ. අත නිබ්බින්දති දුක්ඛේ. ඕක තමයි විසුද්ධියට මාර්ගය වෙන්නේ. ඒස මග්ගෝ විසුද්ධිය. මේ ගාතක කියන්නේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤායේ පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ. ඒස මග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ. ඒස මග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ. ඒස මග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.